කතානායකරය විසින් කරන ලබන නිවේදන අංක 1 2026 මාර්තු 19 එනම් අද දින අපරභාග 4ට පාර්ලිමේන්තුවේ කාමර අංක 1 දරණ කාරක සභා කාමරයේදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය ශ්‍රී ලංකා ශාඛාව අන්තර් පාර්ලිමේන්තු සංගමය ශ්‍රී ලංකා කණ්ඩායම සහ සාක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය ශ්‍රී ලංකා ශාඛාව යන සංගම්වල ඒකාබද්ධ විශේෂ මහා සභා රැස්වීමට සහභාගී වන ලෙස සීලුම ගරු මන්ත්‍රීවරුන්ගෙන් මෙන් ඉල්ලා සිටිමි. නිවේදන අංක 2 පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් 2026 මාර්තු 19 වෙනි බ්‍රහස්පතින්දා එනම් අද දින අපරභාග 1:30ට කාරක සභා කාමර අංක 2 පැවැත්වීමට නියමිත බැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස සීලුම ගරු සමාජික මන්ත්‍රීයන් සීලු දිනාටම මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. නිවේදන අංක 3 ශ්‍රී ලංකාවේ කට්පොල් වගාවේ වර්තමාන තත්ත්වය සහ ඉදිරි පියවර පිළිබඳ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ මෙහිවීමෙන් 2026 මාර්තු 19 වෙනි බ්‍රහස්පතින්දා එනම් අද දින අපරභාග 2ට කාරක සභා කාමර අංක 2 පැවැත්වීමට කටයුතු ද ඇති බැවින් එම සාකච්ඡාව සඳහා සහභාගී වන මෙන් සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීයන් වෙත දැනුම් දීමට කැමැත්තෙමි. කථානායකරය විසින් ලිපි ලේඛන ආදී පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 45 සහ 46 කොටස් සහ 9වෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 30 කොටස් මම ඉදිරිපත් කරමි. ගරු පාර්ලිමේන්තු සභානායකතුමා.
ගරු කථානායකතුමනි, එකී වාර්තාව මුද්‍රණය කළ යුතුයම යෝජනා කරමි.
ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
ගරු කථානායකතුමනි, 2008 අංක 14 දරණ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපති පනතේ 4 ඊ වගන්තිය සමග කියවිය යුතු 3 වගන්තිය යටතේ සුසුකම් නිර්ණායක සහ බදු නිදහස් කිරීම හෝ බදු දිරිගැන්වීම සම්බන්ධයෙන් මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2026 පෙබරවාරි 8 දින ඇති අංක 24.74 ඇලේරක් 66 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය මම ඉදිරිපත් කරමි. එම නියෝගය රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2022 වර්ෂය සඳහා හෝමියෝපති වෛද්‍ය සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව සෞඛ්‍ය ජනමාධ්‍ය හා කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2023 වර්ෂය සඳහා සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධ්‍යාපනයේ ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නාමල් සුදර්ශන මහතා පෙත්සම් 2.
ගරු කථානායකතුමනි, පල්ලියද්ද අක්කර 100වත්ත දරණ ස්ථානයේ පදිංචි EMR සරත් ඒකනායක මහතාගෙන් ලැබුණු පෙස්සමක් සහ ඉබ්බාගම කෝන්ගහ ගෙදර යන ලිපිනේ පදිංචි ජේ භද්‍රා මහත්මියගෙන් ලැබුණු පෙස්සමක් පිළිගන්නවා.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ තුචාරි ජයසිංහ මහත්මිය පෙස්සම් 2.
ගරු කථානායකතුමනි, කටුගස්තොට විහාර මාවත අංක 18 තුන දරණ ස්ථානයේහි පදිංචි UNSK කුලසිංහ මහතාගෙන් ලැබුණ පෙත්සමක් පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අංක 1 ගරු කේ කාද මස්තාන් මහතා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගේ ඇසීමට. ප්‍රශ්න අංක 2 ගරු බී ආර්යවංශ මහතා කෘෂිකර්ම පස් සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු
නියුජ අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, ආර්යවංශ මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නෙට පිළිතුර අයන්න 1 පිළිතුර ඇඹිලිපිටිය පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ කෙසෙල් වගා වපසරිය හෙක්ටයාර් 404.2යි. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වලව විශේෂ බල ප්‍රදේශයට අයත් චන්ත්‍රිකාපව කොට්ටාස යටතේ හෙක්ටයාර් 1583යි. එකතුව හෙක්ටයාර් 1987.2යි. රෝම දෙක පිළිතුර ඇඹිලිපිටිය පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පවුල් 911යි. මහවැලිය යටතේ පවුල් 2108යි. මුළු පවුල් ප්‍රමාණය 3019යි. රෝම තුන වෙළඳපොළ පොළෙහි කෙසෙල් මිල උච්චාවචනය වීම ස්ථාවර ආදායමක් ලබා ගැනීමට ගැටලුවක්ව පවතී. මෙහිදී විශේෂයෙන් වෙනත් පළතුරු වෙළඳපොළට පැමිණෙන පළතුරු වාරයන්හිදී කෙසෙල් මිල පහළ බැසීම සිදුවේ. රෝම හතර අලෙවි අපහසුතා මගහැරවීම සඳහා කෙසෙල් අපනයිනය සහ කෙසෙල් ආසිත අගේ එකතු කරන ලද නිෂ්පාදන බිහිකිරීමට සුදුසු ව්‍යවසායකයින් බිහිකිරීම. කෘෂිකර්ම පසු සම්පත් ඉඩම වාරිමාර්ග අමාත්‍යාංශ යටතේ රාජ්‍ය බැංකු හා එක්ව කෘෂි ව්‍යවසායකයින් සඳහා අඩුපොලි ණය පහසුකම් ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක අතර ආහාර සුරක්ෂිතා හා තාක්ෂණ වැඩසටහන යටතේද 50% රජයේ දායකත්වයේ මත කෙසෙල් වගාව සඳහා සාන ලබා දීම සිදු කරනු ලබයි. මහවැලියේ යටතේ මහවැලි අධිකාරිය මගින් ක්‍රියාත්මක කෘෂි අපනයින ගම්මාන වැඩසටහන යටතේ පෞද්ගලික ආයතන සම්බන්ධීකරණයෙන් ඇඹුල් කෙසෙල් අපනයිනයට පියවර ගෙන ඇත. දේශීය වෙළඳපොළෙහි අඩුමිලක් පවතින ඇඹුල් කෙසෙල් සඳහා ඉහත අපනයින සමාගම් මේ වන විටත් කිලෝවක් රුපියල් 150ක ප්‍රමාණවත් මිලක් ලබා දීම සිදු කරයි. අපනයිනයට සුදුසු ගුණාත්මයෙන් යුතු නිෂ්පාදනයම් ලබා ගැනීම සඳහා අවශ්‍ය වන පාසුකම් ප්‍රවර්ධනය වෙනුවෙන් මේ වන විට පාත පරිදි ගොවින් වෙත දිල් ගැන්වීම් සිදු කර ඇත. ඒ අනුව එක කුෂිලින් ඉදිකිරීම සඳහා ලක්ෂ 2 බැගින් සහනාධාර ලබා දීම ඒ ලබා දුන් පවුල් සංඛ්‍යාව තියෙනවා. ඊට පස්සේ 50% මහවැලි දායකත්වය මත කෙසෙල් කරන ආවරණ ලබා දීම. ඊළඟට 50% දායකත්වය යටතේ ජලපොම්ප ලබා දීම ගොවින්ට. ඊළඟට පටක රෝපිත කෙසෙල් පැල මොරියම් භාවිතා කර වගා කරන ලද ගොවින්ට සහනාධාර ලබා දීම වෙනම පැල ලබා දෙමින් ඊළඟට කෙසෙල් කැන් ආවරණ දැමීම පහසු කිරීම සඳහා 50% දායකත්වය යටතේ ඇලුමිනියම් ඉනිමං ලබා දීම මේ ආදි වශයෙන් සහන ලබා දෙන වැඩසටහන් ටික තියෙනවා. ආයන්න පිළිතුර අදාළ නොවි.
ගරු මන්ත්‍රීතුමා, ගරු ඇමතිමනි, ඔබතුමා සඳහන් කරන පරිදි ඇඹිලිපිටිය රත්නම දිස්ත්‍රික්කයේ ඇත්තොත් ඇඹිලිපිටිය මහවැලි කලාපය වලව කලාපය තුලත් ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බෙගමු වගේ ප්‍රදේශවලත් මේ වෙනකොට විශාල වශයෙන් කෙසෙල් වගාකරුවන් ඉන්නවා. ඉතින් ඔබතුමා සඳහන් කර ආකාරයට කෙසෙල් මිල රුපියල් 150ට මේ වෙනකොට යන්නේ නැහැ. රුපියල් 60 50ට යට තමයි යන්නේ. ඉතා සුළු මුදලකට පහුවිදාස රුපියල් 20ට බහැලා දුන්නා. ඒ කාලේ ඒ 20ට බහැපු අවස්ථාවලදී කෙසෙල් කැපුවේ නැහැ. එහෙම වගාවල් මිදිලා ගියා. ඒ වගේ තත්ත්වයට පත් වුණ කාලයක් තිබුණා. මේ වෙනකොට යම් මට්ටමකට මිල ඉහළ ගිහලා තියෙන මොකද සිංහල අවුරුද්දට තව ඉතා සුළු කාලයක් තියෙන්නේ. සිංහල අවුරුදු කාලයට හැම අවුරුද්දකම කෙසෙල් මිල යනවා. අනිත් චාලවලට කෙසෙල් ගොවියා කෝලි කුට්ටු කිලෝක පාව විකුණන රුපියල් 60 70ට. ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් මේ තත්ත්වය තුළ කෙසෙල් වගා කරලා අවුරුද්දකින් තමයි පළදාව ගන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන් ඇඹුල් කෙසෙල්, සීනි කෙසෙල්, කෝලි කුට්ටු වගේ ඒ කෙසෙල් වර්ග රාශියක් වගා කරනවා. ඉතින් මේවා පහුගිය කාලේ අපනයන කරන් මේ වෙනකොට අපි දකිනවා ගොවියාට ගොවියාගේ කෙසෙල් අපනයන කිරීම සඳහා කිසිම වැඩපිළිවෙලක් සකස් වෙලා නැහැ. ඒ නිසා තමයි මේ කෙසෙල් මිල මේ තරම් බහින්නේ. ඒ වගේම තමයි කෙසෙල් මිල අඩු කාලෙට තබා ගන්න සීතලාගාර හදලා ඒවට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කරලවත් නැහැ. ඉතින් ඔබතුමා දන්නවා ඔබතුමා පහුගිය කාලය තුල
මන්ත්‍රීතුමා ඔබතුමාගේ ප්‍රශ්නය
හම්ුණා කෙසෙල් ගෝවිය හමු වෙලා ප්‍රශ්න ගැටළු කතා කරා. අද ඔබතුමාලා පැමිණලා අවුරුදු 10 මාස 6ක් වෙනවා. මේ කාලය තුල කෙසෙල් ගෝවිය වෙනුවෙන් යම් වැඩපිළිවෙලක් ඉදිරියට ඕ සකස් කරන සූදානම්ද කියලා මම පළවෙනි ප්‍රශ්නය වශයෙන් අහන.
ගරුණීය ජමාත්තුමා.
ගරුමන්තුමා පහුගිය දවසෙත් මම ඒ ප්‍රදේශයට ගියා. කෙසෙල් ගෝවිය හම්බුණා. ඊයේත් මම ටෝනි, තරංග, ජයන්ත, සිසිල ආදි වශයෙන් කෙසෙල් වගා කරන ගෝවියොත් එක්ක සාකච්ඡා කරා. මේ වෙනකොට මේ මොහොත වෙනකොට කෙසෙල් ඇඹුල් කිලෝ එකක් රුපියල් 60ටත් කෝලි කුට්ට කිලෝ එකක් රුපියල් 200ටත් සීනි කෙසෙල් කිලෝ එකක් රුපියල් 80 මිලකට යනවා. මේක ඇඹුල් කෙසෙල් වල මිල චූටි අතරම තව චූටි වෙනසක් වුණා නම් හොඳයි. නමුත් කෝලි කුට්ට සහ සීනි කෙසෙල් වල මිල පිළිබඳව ගොවියන් සෑහීමකට පත් වෙනවා. ඊළඟට විශේෂයෙන්ම ඔබතුමා කියපු කාරණේ හරි ඇත්තටම පහුගිය කාලේ පුරාවටම ගත්තොත් මේ කෙසෙල් ගොවිය නගා සිටුවීමට අදාළ නිශ්චිත වැඩපිළිවෙළක් සකස් වෙලා නැහැ. ඊට අදාළ කෙසෙල්ලෝට අගය එකතු කිරීමට අදාළ මැදිහත්වීම් කරලා නැහැ. ඒක හරි පහුගිය ආණ්ඩු කාලේ ඒ වැඩි කළේ නැහැ. නමුත් ඒ කටයුත්තට අදාළව අපි මේනකොට සැලසුම් සකස් කරගෙන යනවා. විශේෂයෙන්ම ඔය ප්‍රදේශයේ තියෙන ප්‍රධානම කෙසෙල් පොළ තමයි බරෝ කුබුක. ඊට පස්සේ මයුරපුර, සූර්යවව්, තුංකම, මොරකැටිය, පන්නිගමුව, කැටගල්ලාර, පනාමුර, මිද්දෙනිය, අලියොළුවාර ආදී කෙසෙල් පොළවල් වල ගත්තාම පහුගිය කාලවල මම ගිහිල්ලා තියෙනවා කෙසෙල් විකුණන්න බැලුව විශාල වශයෙන් කෙසෙල් ඉවත දැම්මා. ඒ නිසා ඒ තත්ත්වය වෙනස් කිරීමට අදාළව මේනකොට රජය අවධානය යොමු කරලා තියෙනවා. විශේෂයෙන්ම කෙසෙල් රාජාංගනී පදනම් කරගෙන පෞද්ගලිකංශය සම්බන්ධ කරගෙන කෙසෙල් අපනයන කිරීමේ කටයුත්ත ප්‍රවර්ධනය කිරීමට මේකොට මැදිහත් වෙලා තිබෙනවා. ඒ වගේම තමයි ප්‍රදේශම ගත්තොත් කෙසෙල් වලට අගය එකතු කිරීමට අදාළ පොඩි පොඩි කර්මාන්ත මේනකොටත් ආරම්භ කරලා තියෙනවා. පෞද්ගලස්තුල අපි බලන්නත් ගියා. ඒවට අතහිත දෙමින් ණය පාසුකම් ලබා දෙමින් ඒවා ප්‍රවර්ධනය කරන්නත්, ඒ වගේම තමයි රාජ්‍ය මැදිහත් වීම යටතේ විශේෂයෙන්ම කෙසෙල් වලට අදාළ අගය එකතු කිරීමට අදාළ වැඩසටහනකට කර්මාන්ත පද්ධතියකට යන්න ඕනේ කියන සාකච්ඡාව අපි අතර මේනකොට සිද්ධ වෙමින් තිබෙනවා. ඉදිරි කාලය තුළ අනිවාර්යයෙන්ම කෙසෙල් ගොවියන්ට හොඳ කලදාසාවක් එන්න අපිට ඩොලරුත් ගේන්න පුළුවන් වෙන විදියට මේක නියාමනය කරන්න ඕනි කියන ස්ථාවරිය අපි ඉන්නවා. ඊට අදාළ මැදිහත්වීම් කරමින් ඉන්නවා මේ වෙනකොට.
ගරු මන්ත්‍රීතුමා. ගරු ඇමතිතුමනි, විශේෂයෙන් කෙසෙල් නිෂ්පාදනය සඳහා ලොකු පිරිවැයක් යනවා. ඉතින් අර කුඹුරු ගොවියට ලබා දෙන පොහොර සානාධාරයේ කෙසෙල් ගොවියට ලබා දෙන්න කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි කෙසෙල් ගොවියා මේ වෙනකොට තමන්ගේ වගාවට කුසිනින් මගින් තමයි ගොඩක් හරිය ජලය පාවිච්චි කරන්නේ. එතකොට අද QR කේතයත් සමග මේ වෙනකොට ඒ අයට ඉන්ධන ලබා ගැනීමට නොහැකිව, ඉන්ධන ලබා ගැනීම නොහැකිව පෙට්‍රල්, විශේෂයෙන් ඩීසල්, භූමිතෙල් මේව ලබා ගැනීමට නොහැකි තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ පිළිබඳ විශේෂ අවධානය යොදන්න කියලා මම ඉල්ලා සිටින අතර, ඒ වගේම කෙසෙල් ප්‍රවාහනය කිරීම සඳහා, කෙසෙල් ප්‍රවාහනය කිරීම සඳහා විශේෂයෙන් ලොරි රථ යොදා ගන්නවා ඔබතුමා කිව්ව සඳහන් කර සති පොළවල් වල. ඉතින් මේ වෙනකොට විශාල අඩුවක් පවතිනවා. ඒවට දුර පළාත් වලින් එන ලොරි රථ පැමිණෙන්නේ නැහැ. ඒ නිසා මේවා අලෙවි කර ගැනීම සඳහා මොකද විශේෂයෙන් මේ අවස්ථාවේ යම් මිලක් පවතින අවස්ථාවක් සිංහල අවුරුද්දත් හේතුකටගෙන, ඒ නිසා මේ සඳහා යම් වැඩපිළිවෙළක් සකස් කරන්න කියලා මම මේ අවස්ථාවේ දෙවෙනි ප්‍රශ්න වශයෙන්
අහනවා. නියෝජ්‍ය අමාත්‍යතුමා.
ඔබතුමා වැදගත් ප්‍රශ්නයක් මතු කරේ. හෙක්ටයාර් දෙකක් සඳහා වීගොවියට රුපියල් 30,000ක් තමයි පෝරසානාදාලේ හම්බුනේ. දැන් 50,000ක් හම්බෙනවා. ඒ වගේම තමයි වී වගා කරන ඉඩම්වල කන්නැලැස්සීමේ තීන්දුවක් අනුව අතුරු භෝග වගා කරන ගොවින්ට මීට කලින් පෝරසානාදාලේ හම්බුනේ 0.1. දැන් ඒ ගොවින්ටත් රුපියල් 30,000ක මුදලක් පෝරසානාදාරි විදිහට ලබා දෙනවා. ගිය කන්නෙත් ලබා දුන්නා, මේ කන්නෙත් ලබා දුන්නා. විශේෂයෙන්ම ඔබතුමා කැමැති ප්‍රශ්නේ ආපේකට විශේෂයෙන්ම පෝර සම්බන්ධයෙන් ගත්තාම අපි ගොවි ජනතාවට අපි කියන්න ඕනකම තියෙනවා. පෙරේදා වෙනකොට අපි පොහොර සමාගම් සියල්ලම අපි අමාත්‍යාංශයට කැඳෙව්වා. ගොවි නායකෝ ලංකාවේ සියලුම දෙනා පැමුණුණා. එතනදී අපි තීරණයකට ආවා සමාගම් සතුව තියෙන පොහොර ඒගොල්ලොත් එක සාකච්ඡා කරලා එකඟතාවයකට ආවා. යම් මිලක් ඒගොල්ලෝ නියම කෙරුවා. අපි මිලට එකඟුනේ නැහැ. අපි හැපිලවිලා මිල අඩුකොටල වෙලා ගොවියට සාධාරණ මිලක් අපි ගත්තා. ගොවිය හැමෝම මේකට සතුටු වුණා. ගොවිය මාධ්‍ය වලට ප්‍රකාශත් නිකුත් කෙරුවා. ඒ අනුව සමාගම් සතුව තියෙන දැනට තියෙන පොහොර අපි රජයේ විදිහට අමාත්‍යාංශ විදිහට සමාගම් වලට සල්ලි දීලා අපි ගන්නවා. අපි අරගෙන ගෝජන සේවා මධ්‍යස්ථාන හරහා ගොවි සංවිධාන හරහා ඊට පස්සේ ගොවි සංවිධානය ප්‍රවාහණය කරගන්නවා. ප්‍රවාහණය කරගෙන ගොවින්ගේ අතට පොහොර ටික ලබා දෙන ක්‍රියාවලිය අපි දියත් කරනවා. මේ වෙනකොටත් ඒකට අදාළ මැදිහත්වීම් කරනවා. ගොවි ජනතාව ඒකට ඉතාමත්ම කැමැතියි. ඒගොල්ලෝ සතුට ප්‍රකාශ කළා. සියලු දෙනාම ඒකට ස්තුති කළා. ඇත්තටම ආණ්ඩුවට ඒ තත්ත්වය ඇතුලේ මෙතනදී ඩීලර්ස්ලා නැහැ. එතකොට අතරමැදි ඕනේ. කෙලින්ම සමාගමෙන් රජයේ පොහොර ටික ගන්නවා. රජයේ මැදිහත්වීම යටතේ ගොවින්ගේ අතට පොහොර ටික සම්පාදනය කරනවා. ඔන්න ඔය ක්‍රියාවලිය දැන් අපි අවිල්ල තියෙනවා. ඒක ඇතුලේ මාපියාවන් නිර්මාණය වෙන්න අපි ඉඳ තියන්නේ නැහැ. ඒ වගේම තමයි පෞගේ කාලේ වෙනකොට විශේෂයෙන්ම පොහොර අවශ්‍යතාවයක් නැතුව තියද්දිත් යූලියා ටොම් 25,000ක් විතර එළියට ගිහිල්ලා තියෙනවා. TSP 5,000ක් එළියට ගිහිල්ලා තියෙනවා. MOP 5,000ක් එළියට ගිහිල්ලා තියෙනවා. ඒවට අදාළව පරීක්ෂණ මෙනකොට ආරම්භ කරලා තියෙනවා. මේක කොහොමත් අපි නියාමනය කරනවා. ඊළඟට ඔබතුමා වැදගත් ප්‍රශ්නයක් ඇහුවා ඉන්ධන සම්බන්ධයෙන්. ගොවි ජනතාවට කිසිසේත්ම ඉන්ධන සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒකට අදාළව රජය මේකට තීන්දුවක් අරන් තිනවා. විශේෂයෙන්ම ගොවියට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ගොවි සංවිධාන හරහා ගොවි සංවිධාන මගින් අවිල්ල පෙරලා සෙඩ් වලට අවිල්ල අරන් ගන්න පුළුවන්. බැරල් වලට ඕන එකට අරගෙන යන්න පුළුවන්. එතකොට ඒකේ තිබුණු නීතියත් අපි ලීල් කෙරුවා. කලින් තිබුණු නීතිය කොපනිස සාතික කරන්න ඕනේ, DO සාතික කරන්න ඕනේ, රාජ්‍යසේලකම් සාතික කරන්න ඕනේ, දිස්ත්‍රික්කේකම් සාතික කරන්න ඕනේ, ගොවි සංවිධානයේ සාතික කරන්න ඕනේ. අපි මේක වෙනස් කෙරුවා. ඒ අනුව ගොවි සංවිධානයේ සාතික කරලා කොපනිස සාතික කරලා ඉච්චරයි ඒ ප්‍රමාණවත්. එතකොට මේක සරල කරලා තියෙනවා. අන්නේ තත්ත්වයේ උඩ යම් ගොවි සංවිධානික ගොවියෝ ඉන්නවා නම් 100ක් ඒ සිය දෙනාට අදාළ ඉන්ධන ප්‍රමාණය ගොවි සංවිධානයේ මැදිහත්වීම යටතේ සෙඩ් එකට අවිල්ලා බැරල් වලට ඕන එකට අරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ගොවි සංවිධානයේ මේ තෙල් ටික අරගෙන ගිහිල්ලා ඒ අදාළ ගොවින්ට බෙදා ගැනීම කර ගන්න පුළුවන්. එතකොට ගොවියෝ ලස්ටි අඩු වෙන්නෙත් නැහැ, වීදමත් අඩුයි, රණ්ඩු ඇති වෙන්නෙත් නැහැ. ඔන්න ඔය විදිහට මේ ක්‍රමවේදය අපි සකස් කරලා තියෙනවා. අපි ඒ නිසා ගොවි ජනතාවටත් මේ වෙලාවේ මේක අවස්ථාව කර ගන්නවා. කලබල වෙන්න එපා. ඔබේ ඉන්ධන ප්‍රශ්නේ විදිහට බේර ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඕර මාපියාවකට ඔබ හසු වෙන්න ඉඩ තියන්නේ. ඒකෙදිත් අපි රජයේ විදිහට අනිවාර්යයෙන්ම මැදිහත් වෙනවා. මේ සඳහා සියලුම ගොවි ජනතාව ගොවි සංවිධාන රජයට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියන ගෞරවනීය ඉල්ලීම මේ වෙලාවේ කරනවා.
ප්‍රශ්න අංක 3 ගරු ආචාර්ය නන්දන මිල්ලගල මහතා කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි ප්‍රශ්නය අහනවා.
ගරු කථානායකතුමනි
නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු ආචාර්ය නන්දන මිල්ලගල මන්ත්‍රීතුමා ඉතා වැදගත් කාලෝචිත ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තියෙන්නේ. අයන්නේ 1 තුමානෝ යටියන්තොට VOY ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීම යෝජිත ජලාශ ව්‍යාප්ති කවරේද කියලා. කැලණි ගඟ ප්‍රධාන අතුගංගාවක් වන VOY හරස්කර VOY ජලාශය ඉදිකිරීමට යෝජිතය. මූලික සක්‍යතා අධ්‍යයනයේදී යටියන්තොට නගරයේ සිට කිලෝමීටර් 9.5ක පමණ දුරකින් VOY හරස්කර කියුබික් මීටර් මිලියන 49.5ක ධාරිතාවකින් යුත් ජලාශයක් ඉදිකිරීමට යෝජනා කර ඇත. අයන්නේ 2 ඉහළ යන පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීමට අධික වර්ෂා කාලවලදී ගං වතුර කොටසක් ජලාශයේ රඳවා තබා කැලණි ගඟේ පහළ නිම්න ප්‍රදේශවලට සිදුවන ගං වතුර හානි අවම කිරීම, මේ සඳහා ඝන මීටර් මිලියන 24ක ධාරිතාවක් වර්ෂාව අපේක්ෂිත කාලවලට ප්‍රථම හිස්කර තබා ගැනීමට යෝජිතය. නියඟ කාලවලදී කොළඹ සහ ඒවට වර්ධනය වන නාගරීකරණය සහ ජලය මත පදනම් වූ කර්මාන්තවලට සමගාමී ජල ඉල්ලුම සඳහා ප්‍රමාණවත් ලෙස බැහැර කිරීම පවත්වා ගැනීම සඳහා ගංගා ගලායාම නියාමනය කිරීම සහ ජලය මුදාහැරීම, මේ සඳහා ඝන මීටර් මිලියන 24ක ධාරිතාවක් වෙන් කිරීමට යෝජිතය. ජලාශයේ රඳවාගත් ජලය හැකි අවස්ථාවලදී විදුලි බල උත්පාදනය සඳහා යොදා ගැනීම. ආයන්නේ 3 ඉහත ව්‍යාපෘතිය කවර ආයතනයක් සමාගමක් මගින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන්නේද කියලා ප්‍රශ්නය අහනවා. දැනට මෙම ජලාශ ව්‍යාපෘතියේ සවිස්තරාත්මක නිර්මාණ කටයුතු CRES MPA ව්‍යාපෘතියේ සංරචක 2 යටතේ මෙම වසර තුල අවසන් කිරීමේ අපේක්ෂාවෙන් සැලසුම් උපදේශන සමාගමක් සමග ගිවිසුම් ගත වී ඇති අතර මේ ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ ඉදිකිරීමට යෝජිතය. කැලණි ගංගාවේ ගංවතුර පාලනය සඳහා මෙම අනාගත ජල සම්පාදන අවශ්‍යතා සඳහා මෙම ව්‍යාපෘතිය අත්‍යවශ්‍ය වශයෙන් සිදු කළ යුතු බව පූර්ව සකිතා අධ්‍යයනය මගින් නිර්දේශ කර ඇත. එබැවින් සම්පූර්ණ සවිස්තරාත්මක නිර්මාණ කටයුතු සිදුකිරීමෙන් අනතුරුව 2027 වර්ෂයේ ලෝක බැංකුව ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. ආයන්නේ 1 පිළිතුර ඉදිරියේදී මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. ආයන්නේ 2 මෙම ව්‍යාපෘති සඳහා පාරිසරික බලපෑම් තක්සේරුව EIA හා සමාජ බලපෑම් තක්සේරුව SIA වාර්තා සැකසීම සඳහා උපදේශන සේවා සපේන ආයතන මගින් ඉටු කර ගැනීමට කටයුතු කරමින් පවතී. ඒ අනුව තක්සේරු වාර්තාවක් ලබා ගැනීමට හැකියාව පවතී. ආයන්නේ 3 මූලික ශේෂ අධ්‍යයනයේදී පහත සඳහන් තොරතුරු හඳුනා ගන්නා ලදී. නිවාස අහිමිවීම 203ක් ගැන ජලාශයට යටවන භූමියේ පවුල් 176ක් සහ නායම් අවදානම් ප්‍රදේශවල සිටින පවුල් 27ක් වශයෙන් නිවාස අහිමිවීම 203ක් පිළිබඳ හඳුනගෙන තිබෙනවා. ව්‍යාපාරික ස්ථාන අහිමිවීම 13ක්, එතන සිල්ලර වෙළඳසැල් 6ක්, ගරාජයක්, කුඩා තේ කඩ 2ක්, වෙළඳාම සඳහා භාවිතා කරන තාවකාලික මඩුවක්, පොත් සාප්පුවක් සහ කොන්ක්‍රීට් වැඩ සඳහා භාවිත කරන ඉඩමක්. මෙන්න මේ විදිහට ව්‍යාපාරික ස්ථාන 13 වෙන්වෙන්ව හඳුනගෙන තියෙනවා. ආයන්නේ 4 නායම් අවදානම පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් සිදු කර නායෑමේ අවදානම් ස්ථාන පිළිබඳ වාර්තාවක් ලබා දී ඇත. එම වාර්තාව අනුව ජලාශය ඉදිකිරීම නිසා වැඩි විය හැකි අවදානම අවම කර ගැනීමට ව්‍යාපෘතිය මගින් කටයුතු සිදු කිරීමට අපේක්ෂිතයි. ආයන්නේ 5 කැබිනට් තීරණය අනුව දැනුම් දිය හැකිය. ඇයන්න ඉහත පිළිතුරු අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
ගරු අමාත්‍යතුමනි, අප මේ මතු කරන VOA ජලාශය පිළිබඳ ව්‍යාපෘතිය 2016 පමණ සිට සක්‍යතා අධ්‍යයන සිදු කරමින් තිබෙන ව්‍යාපෘතියක්. නිසා සෑහෙන කාලයක් තිස්සේ මේ පිළිබඳව විවිධ අධ්‍යයනයන් සිදු වෙනවා. ඒ නිසා දැන් ඇත්තටම මේ හා සම්බන්ධයෙන් වගකිව යුතු ආයතන සහ අනෙකුත් අංශ පිළිබඳව යම් අපැහැදිලිතාවක් තියෙනවා. ඒ හින්දා මා ඔබතුමාගෙන් අහන්න කැමතියි, අමාත්‍යාංශයේ මගින් VOA ජලාශය ඉදිකිරීමේදී සකසා ඇති ක්‍රියාකාරී සැලැස්ම හා ඒ ක්‍රියාත්මක කිරීමේ වගකීම බාර අංශ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද කියන එක.
ගරුණීය ජමත්තුමා.
ඔව්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව මේ පිළිබඳව මූලික සැලසුම් සකස් කරලා තියෙන්නේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව තමයි මේ පිළිබඳ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ වගකීම් දරන්නේ. ඒ නිසා මම හිතන්නේ කාලයක් ගත වුණේ අතරම ඇතිවෙච්ච තත්ත්වයන් මේකට බලපාලා තියෙනවා. ආර්ථික දුෂ්කරතාවයන් වගේම මේකට තිබුණු අවධානමේ අඩුකමකුත් තිබුණා. හැබැයි නිලධාරීන්ගේ පැත්තෙන් තමන්ට පැවරුණු වගකීම්, ඒ වගේම ඒ පිළිබඳ අධ්‍යයනයන් කරමින් විවිධ අවස්ථාවල මේ පිළිබඳ වාර්තා සපයලා තියෙන නිසා වාරිමාර්ග දෙපාර්තමේන්තුව මේ පිළිබඳ ක්‍රියාකාරී සැලැස්මක් හදලා දැන් පියවරෙන් පියවර එය ක්‍රියාත්මක වෙමින් තියෙනවා. මම හිතන්නේ අපට 2027 වර්ෂයේදී මේ ව්‍යාපෘතිය පිළිබඳ ව්‍යාපෘති ආරම්භ කිරීමට අදාළ කටයුතු කරන්න පුළුවන් කියන එක තමයි අමාත්‍යංශ පැත්තෙන් දෙන්න තියෙන පිළිතුරු.
ගරු මන්ත්‍රීතුමා.
අමාත්‍යතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ තමයි දැන් මේ ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ අධ්‍යයනයන් සිදු වෙනකොට ඒ ප්‍රදේශවල පදිංචි ජනතාවට සැලකිය යුතු ප්‍රශ්න ප්‍රමාණයක් මතුවෙනවා. ඒ නිසා දැන් එකක් තමයි ඔවුන්ගේ වාසස්ථාන පිළිබඳ ගැටලුව, අනෙක් එක තමයි ඔවුන්ගේ ආර්ථිකය, තේ ආර්ථිකය වගේ රබර් ආර්ථිකය වගේ වැවිලි කර්මාන්ත හා සම්බන්ධ ආර්ථිකයක් තියෙනවා. ඒ නිසා මෙන්න මේ වගේ තත්ත්වයන් හමුවේ මම ඔබතුමාගෙන් අහන්න කැමතියි, මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර මෙන්න මේ කියන ජනතාව මුහුණ දෙන ගැටලුවලට යෝග්‍ය විසඳුම් ක්‍රියාත්මක කරමින්ද මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ?
ගරුනීය මහත්මයා,
ගරු මන්ත්‍රීතුමා, මම හිතන්නේ ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මේ ප්‍රදේශයේ විවිධ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ, ඒ වගේම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ, ඒ වගේම සාමාන්‍ය ජනතාව මේ ව්‍යාපෘතින් සමග යම් අර්බුදයකට, ගැටලුවකට මුහුණ දෙනවා නම් ඒ පිළිබඳව මම හිතන්නේ ආණ්ඩුවක් විදිහට අපි මේ ව්‍යාපෘතිය පිළිබඳ විතරක් නෙමෙයි රටේ ක්‍රියාත්මක වන ඕනෑම ව්‍යාපෘතියකදී ජනතාවගේ පැත්තෙන් සලකා බලමින් ජනතාවට අවම හානියක් වන ආකාරයට තමයි මේව සැලසුම් කරන්නේ. ඒ නිසා විය ව්‍යාපෘතියනුත් ජනතාවට යම් බාධාවක්, දුෂ්කරතාවයක් පැනනගිනවා නම් ඒ පිළිබඳ මුලින් කතා කරලා සාකච්ඡා කරලා ජනතාවත් එක්ක එකඟතාවයක් ඇතුව තමයි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා මේ ඉදිකිරීමට දාලා, මේ ව්‍යාපෘතිර දාලව කිසිදු පුජ්‍යලේකට අසාධාරණයක් නොවෙන්න ඔවුන් සමගත් සාකච්ඡා කළ ආයතන මට්ටමින් සියලුම ආයතන මැදිහත් කරගෙන ඉතාම විනිවිද බායකින් යුක්ත ක්‍රියාකාරී සැලැස්මක් යටතේ මේ ක්‍රියාත්මක කරන්න අපි අමාත්‍යක්ෂයක් විදිහට කටයුතු කරන නිසා ඔබතුමා නගන ප්‍රශ්නට දාලව ගත්තොත් ඒ ප්‍රදේශයේ මේ ජලාශ ව්‍යාපෘතියත් එක්ක ඒකට හසු වෙන, එහෙම නැත්නම් ඒකේ පීඩාවට ලක් වෙන ජනතාවට උපරිම සාධාරණයක් කරන්න අපි ආණ්ඩුව විදිහට කටයුතු කරන භවිෂ්‍යති.
ප්‍රශ්න අංක 4, ගරු MS අබ්දුල් වාහිද් මහතා, උද්සාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ඇසීමට.
කලිය කරගෙන ඉන්න ගෞරව සභානායක අවර්ලේ,
ගරු අමාත්‍යාංශ,
ගරු කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා, ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කැමැති. ප්‍රශ්න අංක A, රෝමි ලකන් අංක 1, පිළිතුර ඔව්. රෝමි ලකන් අංක 2, එතෙන්දී අහන්නේ අරාබි විද්‍යාල වල වර්ගීකරණය ගැන පිළිතුර. එම අරාබි විද්‍යාල වර්ග 3ක් අනුව ලියාපදිංචි කරන බව කියන්න කැමැති. අංක 1, තාවකාලික ප්‍රාථමික අරාබි පාසල්, ඒ කියන්නේ ටෙම්පරලි ප්‍රිලිමිනරි අරබික් ස්කූල්ස් කියන එක. දෙවැනි වර්ගය තමයි ප්‍රාථමික අරාබි පාසල්, ප්‍රිලිමිනරි අරබික් ස්කූල්ස්. තුන්වැනි වර්ගය තමයි අරාබි විද්‍යාල, ඒ කියන්නේ අරබික් කොලෙජස්. ප්‍රශ්න අංක A, රෝමි ලකන් අංක 1, එතනදී විමසන්නේ මේ අරාබි විද්‍යාල ශ්‍රේණි ගත කිරීම, ඉහළ දැමීම පිළිබඳව, ඒ පියවර ගැන. එම අරාබි විද්‍යාල වලින් බොහොමයක් පළමු ශ්‍රේණියට නොව දෙවැනි ශ්‍රේණියට අයත් බව තමයි සඳහන් කරන්නට ඕන. ඒ විස්තර මෙන්න මේ විදියයි. තාවකාලික ප්‍රාථමික අරාබි පාසල් 61ක් තිබෙනවා. ප්‍රාථමික අරාබි පාසල් 148ක් තිබෙනවා. අරාබි විද්‍යාල කියන ප්‍රවර්ගය 112ක් තිබෙනවා. ඒ අනුව එකතුව 321ක්. මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් දැනට තාවකාලිකව ප්‍රාථමික අරාබි පාසලේ සිට ප්‍රාථමික අරාබි පාසල් සඳහා වන උත්ශ්‍රේණිගත කිරීම, මේ අප්ග්‍රේඩින් එක සිදු කරමින් පවතිනවා. ප්‍රාථමික අරාබි පාසලේ සිට අරාබි විද්‍යාල දක්වා වූ ශ්‍රේණිගත කිරීම දැනට සිදු නොවන බව තමයි දැනුම් දෙන්න තියෙන්නේ. එතුමා විමසනවා රෝමි ලක්කන් අංක 2 මගින් ඒ බාධා සහ කොන්දේසි ගැන. පිළිතුර, දෙවන අධියරයේ සිට තුන්වෙනි අධියර දක්වා ශ්‍රේණිගත කිරීම තාවිකාලිකව අත්හිටුවලා තිබෙනවා. ඇතරම 2019 ඉඳලා, ගරුමන්ත්‍රීතුමනි, අරාබි විද්‍යාල සඳහා වන පොදු විෂය මාලාව සහ ඊට අනුරූප රාමුවේ කෙටුම්පත් සම්පූර්ණ කර අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශයට මේ වන විට සමාලෝචනය සඳහා ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ පියවර ජයගත්තට පස්සේ තමයි අපිට නැවතත් මේ ලියාපදිංචි, එහෙම නැත්නම් අප්ග්‍රේඩින් එක කරන්න පුළුවන් වෙන්නේ. ඒකේ හොඳ පියවර කිහිපයක් ඉස්සරහට තියලා තිබෙනවා අධ්‍යාපන අමාත්‍යාංශය. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ අංක MOD, NID, CD, OUT 1 හා 2025/10/26 දින ඇති ලිපිය අනුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශය, ඒ වගේම බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් දෙදස් විසි පහේ ඔක්තෝබර් 13 දින පෙරවරු 9:30 ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂක කවුන්සලයේදී ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් තිබිච්ච රැස්වීමේදී පහත සඳහන් උපදෙස් දුන්නා මේ ගැන. එක් එක් ආගම් තුළ ඉගැන්වීම් සහ ආගමික අධ්‍යාපනයේ නියාමනය කිරීම සඳහා පුළුල් යන්ත්‍රණයක් සකස් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රධාන ආගම් නියෝජනය කරන ප්‍රමුඛ ආගමික නායකයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන්න ඕන බව මේ මද්රසා පාසල් වලට විතරක් නෙවෙයි ඊට වඩා පුළුල්ව හිතලා. දෙක තමයි ජාතික අධ්‍යාපන ප්‍රමිතීන්ට සහ අධීක්ෂණ අවශ්‍යතාවලට අනුකූල වීම සහතික කරමින් ඉස්ලාමීය හා ආගමික නායකයන් සමග සාකච්ඡා කර මද්රසා ඇතුළු පෞද්ගලික අධ්‍යාපන ආයතන සඳහා සුදුසු නියාමන රාමුවක් සකස් කිරීම හැමනුම් අංක දෙක එක හැටියට ලිපිය මේ පිළිතුරට මම එකතු කරලා තිබෙනවා. මේ අනුව ඉතාම නුදුරු දවසකදී අපට පුළුවන් වෙනවා මේ ගැටලුව ජය ගන්න. ගරු කතානායකතුමනි, මේක ඉතා වැදගත් වෙනවා මේ මෞලවිවරුන් බිහි කරන මේ පාසල් ප්‍රවර්ගය. ඒ ගැන ඉතා පැහැදිලි අදහසක් මන්ත්‍රීතුමනි අපිට තිබෙනවා.
ගරු මන්ත්‍රීතුමා, ගරු අමාත්‍යවරුලෙත් නන්දි.
ගරු අමාත්‍යතුමා, ඔබතුමා පිළිතුර සපේ අවසන්ද. ගරු අමාත්‍යතුමා,
ඔව්, අවසන් වශයෙන් තව කරුණක් ඔබතුමාට එකතු කරන්න කැමති. ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන අමාත්‍යතුමිය, මේ කාරණය සඳහා නිලධාරීන් 11 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කරලා තිබෙනවා අධ්‍යාපන උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ. 2026-06 දින ඇතිව තමයි පත් කරලා තියෙන්නේ කමිටුව. එයත් ඇමුණුම් අංක දෙක හැටියට පිළිතුරට එකතු කරලා තිබෙනවා. ගරු කතානායකතුමනි, ප්‍රධාන කරුණු තුනක් ඒ කමිටුවට පැවරිලා තිබෙනවා. මං හිතන්නේ මේ ටික විසඳුනහම ඔබතුමා අහන ප්‍රශ්නේ විසඳෙනවා. එක තමයි මද්රසා අධ්‍යාපන පනත කෙටුම්පත් කිරීම. දෙක, මද්රසා අධ්‍යාපන ආයතන සඳහා පොදු විෂය මාලාවක් සිලබස් එක සකස් කරන එක. තුන, අල් අලීම් අවසාන විභාගය 1 හා 2 සඳහා විෂය නිර්දේශය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීම. මේ කරුණු සාකච්ඡා කරන්න මේ කමිටුව 2026 3 මාසේ, මේ මාර්තු මාසේ  25 කැඳවලා තිබෙනවා. ඒ රැස්වීම අනුව අපට පුළුවනි ඉතුරු පියවර ටික සාකච්ඡා කරන්න.
ගරු මන්ත්‍රීතුමා,
ගෞරව අමාත්‍ය අවර්ලுக்கு நன்றி. என்னுடைய மேலதிக முதலாவது குணம், இலங்கையிலேயே கல்வி கற்கின்ற முஸ்லீம் மாணவர்களுக்காக மார்க்க பாடத்தினை கற்பிக்கின்ற மௌலவி ஆசிரியர்கள் நியமனமானது கடந்த பல தசாப்தங்களாக நடைபெறவில்லை, ஏன் என்பதையும், அவ்வாறு மௌலவி ஆசிரியர்களுக்கு நியமனம் செய்ய இந்த புதிய அரசு நடவடிக்கைகளை மேற்கொள்ளுமா? 2015 முன்பு நடைமுறையில் இருந்த அல் ஆலிம் முத்தவசீதா, அல் ஆலிம் சலவியா பகுதி 1, பகுதி 2 பழைய முறை பரீட்சைகளை நடத்த நடவடிக்கைகளை மேற்கொள்ள முடியுமா என்பதையும், இப்பரீட்சைகள் நடத்தப்பட்டு சான்றிதழ்கள் வழங்கப்பட்டால் கல்லூரிகளுக்கு மாணவர்களை அனுமதிக்கும் போது மாணவர்களுக்கு புள்ளிகள் வழங்கப்படும் என்பதால் இப்பரீட்சைகளையும் நடத்த கௌரவ அமைச்சர் அவர்கள் நடவடிக்கை எடுப்பார்கள் என்று கேட்க விரும்புகின்றேன்.
கௌரவ அமாத்துதுமா,
ஓ, ඇත්තරම ඒ කාරණේ තමයි මම සඳහන් කළේ අන්තිමට. ගරු අධ්‍යාපන අමාත්‍යතුමිය පත් කරලා තිබෙන කමිටුවට පැවරුණු ප්‍රධාන කාරණා තුනෙන් තුන්වෙනි එක තමයි ඔබතුමා අහන්නේ, අල් අලීම් අවසාන විභාගය. ඒකේ කොටස් දෙකක් තියෙනවා, 1 හා 2. මේ සඳහා විෂය නිර්දේශය පිළිබඳ වාර්තාව ඉදිරිපත් වුණාට පස්සේ ඔබතුමා අහන මේ කාරණය විසඳෙනවා. ඊට පස්සේ ඒ වාර්තාවේ අනුව තමයි විශ්වවිද්‍යාල අධ්‍යාපනයට වළංගු වෙන විදිහට ඒ ලකුණු එකතු කරන්න පුළුවන්ද ආදි වශයෙන් පිළිතුරක් මට දෙන්න පුළුවන් වෙන්නේ.
ගරු මන්ත්‍රීතුමා,
என்னுடைய 2வது குணம், முழு நாடுமே தற்பொழுது சஹ்ரான் பிரச்சினை ஏன் ஏற்பட்டது, அதனை சூத்திரதாரிகள் யார் என்பதை அறிந்துள்ள நிலையில் ஏன் முஸ்லீம் சமூகத்தினது உரிமைகள் மட்டும் தடை செய்யப்பட்டுள்ளது, குறிப்பாக குர்ஆன் மொழிபெயர்ப்புகள் கடந்த ஆட்சி முதல் இன்று வரைக்கும் விடுவிக்கப்படவில்லை என்பதுடன் பதிவுகள் சம்பந்தப்பட்ட விடயங்களும் அரச காணிகளில் இயங்குகின்ற மதரசாக்கள் பள்ளி வாயில்கள் போன்றவற்றுக்கு குத்தகை அடிப்படையில் நிலத்தை பெற்றுக் கொள்ள வேண்டும் என்று கூறப்படுவதுடன் ஏனைய மத ஸ்தாபனங்களுக்காக பூஜா ஒப்பு வழங்கப்படுகின்றதே, ஏன் இந்த பாரபட்சம் எமது சமூகத்திற்கு காட்டப்படுகின்றது? மட்டுமன்றி பதிவுகள் தரமுயர்வுகள் என்பன நிறுத்தப்பட்டிருப்பினும் ஏன் முகவரி மாற்றம் பெயர் மாற்றம் உட்பட வளமையான நடவடிக்கைகளையும் இடைநிறுத்தியுள்ளது என்று கௌரவ அமைச்சர் அவர்கள் கேட்க
விரும்புகிறேன்.
ගරු මන්ත්‍රීතුමනි, එවැනි විශේෂ වෙනස්කමක් කිරීමක් ඇත්තටම නැහැ. අපි දන්නවා පූජා භූමි විදියට සහ ආගමික ස්ථාන විදියට පන්සල් ලියාපදිංචිය හෝ ඊට ඉඩම් පිරිනැමීමට විශාල අතීතයක් තිබෙනවා. එක කරගෙන ආපු විදියක් තිබෙනවා. ඒ විදියටමයි ඒක ඉස්සරහට යන්නේ. නමුත් ඔබතුමා ඉදිරිපත් කරන යෝජනාව අනුව අපිට පුළුවනි මුස්ලිම් සංස්කෘති කටයුතු දෙපාර්තමේන්තුවත් එක්ක ඒ උපදේශක මණ්ඩලයත් එක්ක සාකච්ඡා කරලා එවැනි විභවතාවක් තිබෙනවද කියලා සාකච්ඡා කරන්න. කොරාන් පිළිබඳව ඔබතුමා විමසුවා. ශුද්ධ වූ කුරාණය පිළිබඳ ප්‍රශ්නය මේ මද්‍රසා පාසල් වලට පරිබාහිරයි කියලා බම හිතන්නේ නැහැ. ඒ නිසා උත්තර දෙන්න අකමැත්තක් නැහැ. මේ පිළිබඳව කරුණුමා ඇතිතරම් දක්වලා තිබෙනවා ගරු මන්ත්‍රීතුමනි. වරාය සහ ඒ ආශ්‍රිතව මුදා ගන්න බැරුව තිබෙන ශුද්ධ වූ කුරාණ පිටපත් සම්භාරය ගැන අවශ්‍ය තරම් විශේෂඥ කමිටුපත් කරලා තිබෙනවා. ඒ කමිටුවල තීරණය අනුවයි අපට ඒක ක්‍රියාත්මක කරන්න වෙන්නේ. ඒ අරෙන්න අපේ කිසිදු ප්‍රමාදයක් හෝ බාධාවක් රජයේ පැත්තෙන් ඒ ගැන නැති බව කියන්නට ඕන. වැඩිදුර තොරතුරු අපිට පුළුවනි නියෝජ්‍ය අමාත්‍ය මෞලවි අපේ මුනිර් ඇමතිතුමත් එක්ක සාකච්ඡා කරගන්න.
ප්‍රශ්නාංක 5 ගරු ඉම්රාන් මහරුක් මහතා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමා මම අහනවා ප්‍රශ්නේ.
ගරු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, ගරු ඉම්රාන් මහරුක් මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙනවා. ප්‍රශ්නය රෝමන් 1:13, රෝමන් 2 ත්‍රිකුණාමලයේ මහනගර සභාව, කින්නියා නගර සභාව, වෙරුගල් ප්‍රාදේශ සභාව, සේරුවිල ප්‍රාදේශ සභාව, කන්තලේ ප්‍රාදේශ සභාව, මොරවැ ප්‍රාදේශ සභාව, ගොමරන් කඩවල් ප්‍රාදේශ සභාව, පදවි ශ්‍රීපුර ප්‍රාදේශ සභාව, ත්‍රිකුණාමලයේ නගර හා කඩවස් අතර ප්‍රාදේශ සභාව, කුච්චවේලි ප්‍රාදේශ සභාව, තඹලගම ප්‍රාදේශ සභාව, පුතුරු ප්‍රාදේශ සභාව, කින්නියා ප්‍රාදේශ සභාව, රෝමන් 3 ත්‍රිකුණාමලයේ මහනගර සභාව ලියාපදිං ඡන්ද ගණන 38,338, කොට්ටාස 12, මන්ත්‍රීවරු 25, කින්නියා නගර සභාව 29,131, කොට්ටාස 8, මන්ත්‍රීවරු 15, වෙරුගල් ප්‍රාදේශ සභාව 9,840, කොට්ටාස 8, මන්ත්‍රීවරු 13, සේරුවිල ප්‍රාදේශ සභාව 11,859, කොට්ටාස 10, මන්ත්‍රීවරු 16, කන්තලේ ප්‍රාදේශ සභාව 39,124, කොට්ටාස 13, මන්ත්‍රීවරු 21, මොරවැ ප්‍රාදේශ සභාව 6,918, කොට්ටාස 9, මන්ත්‍රීවරු 17, ගොමරන් කඩවල ප්‍රාදේශ සභාව ජනගහනයේ ඡන්දායක සංඛ්‍යාව 6,692, කොට්ටාස 10, මන්ත්‍රීවරු 17, පදවි ශ්‍රීපුර ප්‍රාදේශ සභාව 9,740, කොට්ටාස 10, මන්ත්‍රීවරු 17, ත්‍රිකුණාමල නගර හා කඩවස් අතර ප්‍රාදේශ සභාව ඡන්දායක සංඛ්‍යාව 35,617, කොට්ටාස 8, මන්ත්‍රීවරු 20, කුච්චවේලි ප්‍රාදේශ සභාව 29,540, කොට්ටාස 10, මන්ත්‍රීවරු 17, තඹලගම ප්‍රාදේශ සභාව 24,761, කොට්ටාස 10, මන්ත්‍රීවරු 16, මුතුරු ප්‍රාදේශ සභාව ඡන්දායක සංඛ්‍යාව 50,671, කොට්ටාස 13, මන්ත්‍රීවරු 22, කින්නියා ප්‍රාදේශ සභාව 27,168, කොට්ටාස 8, මන්ත්‍රීවරු 14, එකතුව 319,399, ඡන්දායක සංඛ්‍යාව කොට්ටාස 129, මන්ත්‍රීවරු සංඛ්‍යාව 230. රෝමන් 4 අංක අමප ඇලිරක් 17 ඇලිරක් 15 21 ඇලිරක් 744 ඇලිරක් 0.15 හා 2017 ජූලි 25 දිනදී අමාත්‍ය මණ්ඩල තීරණයේ පරිදි පළාත් පාලන ආයතන බෙදා වෙන් කිරීම සිදුවන අතර ඒ සඳහා පහත නිර්ණායක අනුගමනය කරනු ලබයි. 1. ජනගහනය හා ජනඝනත්වය, 2. නිවාස ප්‍රමාණය හා ඝනත්වය, 3. සේවා සම්පාදනය හා යටිතල පහසුකම් වල දියුණුව, 4. වාණිජ හා කර්මාන්ත ආයතන වල ව්‍යාප්තිය, 5. සේවා නියුක්තිය, 6. යෝජිත ආයතනයේ බල ප්‍රදේශයේ ස්වයං ජනිතාදායම. ඉහත නිර්ණායක සඳහා අවශ්‍ය දත්ත හා තොරතුරු ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව යාවත්කාලීන කරමින් ප්‍රසිද්ධ කරනු ලබන වාර්ෂික සංඛ්‍යා ලේඛන දත්ත වාර්තා මගින් ලබා ගැනීමට උක්ත අමාත්‍ය මණ්ඩල තීරණය මගින් උපදෙස් ලබා දී ඇත. තවද ඉහත දක්වා ඇති මූලික නිර්ණායකයන් මැනීමට පාදක කරගත යුතු දර්ශක මොනවාද යන්නත් එක් දර්ශකය අනුව බර තැබිය යුතු ප්‍රතිශතයනුත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති අතර ඒ අනුව පළාත් පාලන ආයතන බෙදා වෙන් කිරීම අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියෙන් සකස් කර ඇති ක්‍රමවේදයට අනුව සිදු කරනු ලබයි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ආඥා පනත සංශෝධන පනතෙහි 3A2 90 පළාත් පාලන ආයතනවල කොට්ටාස බෙදා වෙන් කිරීම සඳහා පහත නිර්ණායක අදාළ කරගනි. අදාළ පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ ජනමාර්ගික ජනගහන අනුපාතය සහ එම ජනමාර්ගික අනුපාතය මත පදනම් වන්නා වූ නියෝජනයක් සහතික කිරීමේ අවශ්‍යතාව ආ පළාත් පාලන ආයතනයේ භූගෝලීය ප්‍රදේශ සහ එහි භෞතික ලක්ෂණ පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ ජනගහනය සහ එහි ජනඝනත්වය සහ පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ ආර්ථික සංවර්ධන මට්ටම රෝමන් පහ නැත රෝමන් හය අදාළ නොවේ. ප්‍රශ්නය ආ රෝමන් එක ඔව් රෝමන් දෙක නැත. පළාත් පාලන ආයතන සංස්ථාපනය සඳහා සලකා බලන සාධක ජනගහනය ග්‍රාම නිලධාරී කොට්ටාස සංඛ්‍යාව හා භූමි ප්‍රමාණය පමණක් නොවේ. රෝමන් තුන අදාළ නොවේ. ඈ අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
நன்றி கௌரவ சபாநாயகர் அவர்களே, நன்றி கௌரவ அமைச்சர் அவர்களே. குறிப்பாக இன்றைய நாள் கேட்கப்பட்டிருக்கின்ற இந்த திருகோணமலை மாவட்ட உள்ளூராட்சி மன்றங்களுடைய கேள்வியிலே பிரதான நோக்கம் என்னவென்றால், இன்று அந்த பிரதேச அதாவது உள்ளூராட்சி மன்றங்கள் பிரிக்கப்பட்டத்தினுடைய அதாவது அதன் மூலமாக தெரிவு செய்யப்படுகின்ற உறுப்பினர்களுடைய எண்ணிக்கையின் அடிப்படையிலே சில குறைபாடுகள் காணப்படுகின்றன. குறிப்பாக இந்த முறை கோமரம் கடவுள பதவி சிறுபுற சேருவில மற்றும் வெறுகள் போன்ற ஐந்து உள்ளூராட்சி மன்ற சபைகளை சேர்த்தால் கூட மூது பிரதேச சபையினுடைய மொத்த வாக்கின் எண்ணிக்கை அதிகமாக காணப்படுகின்றது. ஆகையால் தான் நாங்கள் கேட்கின்றோம், இந்த மூதூர் பிரதேச சபையை இரண்டாக பிரிப்பதற்கான நடவடிக்கைகள் எடுக்க முடியுமா? ஏனென்றால் குறிப்பாக 50,000 மேற்பட்ட வாக்காளர் இருப்பதாக கௌரவ அமைச்சர் அவர்கள் இந்த சபையிலே கூறியிருந்தீர்கள். இன்று அந்த சபையிலே 12 அல்லது 13 பேர் தெரிவாகின்ற ஒரு சூழல் காணப்படுகின்றது. ஆகையால் அந்த பிரதேச சபையை இரண்டு பிரதேச சபைகளாக உருவாக்குவதற்கான நடவடிக்கை எடுக்க முடியுமா? அதே போன்றுதான் இந்த கிண்ணியா நகரசபை மற்றும் பிரதேச சபை சபைகளை எடுத்து பார்க்கின்ற பொழுது அதிலும் கூடுதலான வாக்காளர்கள் மக்கள் சனத்தொகையை கொண்ட பிரதேசத்திலே 8 வட்டாரங்கள் காணப்படுகின்றன. ஆகையால் இந்த மக்கள் சனத்தொகையை கருத்தில் கொண்டு வாக்காளர்களை கருத்தில் கொண்டு இந்த வட்டாரங்களை அதிகரிப்பதற்கான ஏதாவது வேலை திட்டம் இந்த அரசாங்கத்திடம் இருக்கின்றதா என்பது என்னுடைய முதலாவது கேள்வி.
கரு அமாத்தியதுமா.
கரு கதாநாயகத்துமணி, ගරු මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරපු ප්‍රශ්නයට අනුව අපිට මම කලින් සඳහන් කළ ආකාරයට නිර්ණායක සකස් කරලා තිබින්නේ ජනගහනයේ පමණක් පදනම් කරගෙන නෙවෙයි. එහෙම සැලකිල්ලට ගත්තොත් එහෙම අපිට තවත් ආයතන ගණනාවක් තියෙනවා වෙන් කරන්න. ඒ නිසා අපි හිතන්නේ නැහැ මුතුර් වෙන් කරන්න අවශ්‍යයි කියලා. උදාහරණ ඇටියට කොටිකාවත්ත මුල් ඒරියා ප්‍රාදේශ සභාව ජනගහනය 101,687යි. සීතාවක 113,000යි. හෝමාගම 216,000යි. වත්තල 119,000යි. කටාන 140,000යි. මහර 176,000යි වශයෙන් විශාල ජනගහනයක් ඉන්න ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ තියෙනවා. ඒ නිසා ජනගහනයේ පමණක් පදනම් කරගත්තොත් අපට මේ සභත් තව සභා ගණනාවකට වෙන් කරන්න වෙනවා. ඒ නිසා මුතුර් ප්‍රාදේශ සභාව සභා දෙකක් හැටියට ස්ථාපිත කිරීමේ அவசியதாவாக பண்ணகின்றனே.
கரு மந்திரிதுமா,
என்னுடைய இரண்டாவது கேள்வியாக, குறிப்பாக இம்முறை இந்த உள்ளூராட்சி மன்ற தேர்தலுக்கு பிறகு பல பிரச்சனைகளை உள்ளூராட்சி மன்றம் முகம் கொடுத்தது. குறிப்பாக இந்த தவிசாளர்கள் தெரிவு செய்யப்படுகின்ற பொழுது பல பிரச்சனைகள் முகம் கொடுக்கப்பட்டது. அந்த அடிப்படையில் இன்று ஜனநாயகத்துக்கான ஒரு இடம் இல்லாதது போன்று இந்த உள்ளூராட்சி மன்றம் காணப்படுகின்ற காரணத்தினால் வெல்லுகின்ற கட்சிகள் அல்லது கூடுதலான வாக்குகளை பெறுகின்ற கட்சிகள் அந்த கட்சிகள் சபைகளை அமைப்பதற்கான நடவடிக்கைகளை மேற்கொள்ளுகின்ற ஒரு முறை ஒன்று அறிமுகப்படுத்தப்படுமா, அல்லது இப்பொழுது இருக்கின்ற இந்த முறையிலே ஏதாவது ஒரு மாற்றத்தை கொண்டு வந்து வெற்றி ஈட்டுவர்களுக்கான ஒரு சபையாக மாறுகின்ற ஏதாவது ஒரு வேலை திட்டம் முன்னெடுக்கப்படுகின்றதா, அல்லது ஏதாவது ஒரு புதிய தேர்தல் முறை ஒன்று உங்களுடைய காலத்திலே அறிமுகப்படுத்தப்படுவதற்கான வாய்ப்புகள் இருக்கின்றதா என்பது என்னுடைய இரண்டாவது கேள்வி.
கரு அமாத்தியதுமா.
கரு கதாநாயகத்துமணி, கரு மந்திரிதுமா விசின் எதிர்பார்த்து பிரச்சனைதாம வெதகத் பிரச்சனையா. நவ பலாத் பாலன மெத்தியர்ண கிரமே கிரியாத்ம கிரீம சந்தா சியலும் பலாத் பாலன ஆயத்தனி கொட்டாச நிர்ணய கிரீமட்ட 2012 டிசம்பர் 7 தின பலாத் பாலன விஷயபார அமாத்தியவரையா விசின் ஜாதிக சீமா நிர்ண கமிட்டுவாக் பத்கரல திபுனா ஜனகான அனுபாத்தே பூகோளிய லட்சண சா கலின்மா சந்தான் கல நிர்ணாயக பதனம் கரகன தமாய்
මේ කමිටුවට ක්‍රියාත්මක කිරීම සඳහා වගකීම පවරලා තිබුණේ. ඒ ක්‍රියාවලියට සහාය වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව, පළාත් පාලන අමාත්‍යාංශය, මිනින්දෝරු දෙපාර්තමේන්තුව සහ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවල දිස්ත්‍රික් නියෝජිතයන් ඇතුළුව දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් කමිටුද අමාත්‍යවරයා විසින් 2012 දී පත් කරලා තිබුණා. ඒ කමිටුව තමගේ නිර්දේශ 2015 6/19 ගරු පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරලා තිබුණා. ගරු අමාත්‍යතුමා විසින් එම නිර්දේශ ගරු ජනාධිපතිතුමා වෙත යොමු කරලා තිබුණා. ඒ අනුව පළාත් පාලන ආයතන ආවරණය වන කොට්ටාස සීමාවන් කොට්ටා සඳහා නම් හඳුනා ගැනීමේ අංක සහ එක් එක් පළාත් පාලන ආයතනයන්ට අදාළ මුළු සභික සංඛ්‍යාව 2015 අගෝස්තු 21 දිනෙති අංක 1928 අලෙවිරක් 26 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කරලා තිබුණා. පසුව ඉදිරිපත් වූ අභියාචනා සැලකිල්ලට ගනිමින් පළාත් පාලන ආයතනවල කොට්ටාස සීමා නිර්ණය පිළිබඳ අභියාචනා විමර්ශන කමිටුව විසින් යෝජනා කරන ලද සංශෝධන 2017 පෙබරවාරි 17 දිනෙති අංක 2006/44 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ මගින් ප්‍රකාශයට පත් කරලා තිබුණා. ඉනිසා ගරු කතානායකතුමනි, මේ දැනට පවතින ක්‍රමය දීර්ඝ ක්‍රියාවලියක් ඔස්සේ පුළුල් සංවාදයක් මගින් නිර්මාණය කරපු එකක්. නමුත් ගරු මන්ත්‍රීතුමා සදාන් කරපු ගැටලු අපිත් හඳුනාගෙන තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවට තමයි මේ වගකීම පැවරෙන්නේ. අපි පාර්ලිමේන්තුවේ හැටියට ඉදිරියේදී මේ පිළිබඳව සාකච්ඡා කළ සුදුසු නව ක්‍රමවේදයක් සකස් කර ගැනීමේ අවශ්‍යතාව තියෙනවා. ඒ සඳහා මැදිහත් වෙන්න රජය සූදානම්.
ප්‍රශ්න අංක 6, ගරු ආර්.ජී. විජේරත්න මහතා මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට.
කථානායකතුමනි, මම මේ ප්‍රශ්නය අහනවා.
ගරු අමාත්‍යතුමා,
මේ සඳහා පිළිතුරු ලබා දීමට මම කල් ඉල්ලා සිටිනවා ගරු කථානායකතුමනි.
ප්‍රශ්න අංක 7, ගරු ඕෂානි උමංගා මහත්මිය කම්කරු අමාත්‍යතුමාගේ ඇසීමට. ප්‍රශ්න අංක 8, ගරු තිලින සමරකෝන් මහතා නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍යතුමාගේ ඇසීමට.
කථානායකතුමනි, මම ප්‍රශ්නය අහනවා.
ගරු නියුජ අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, ප්‍රශ්නයට පිළිතුරු දෙනවා. රෝමීලක්කම් 1, ඔව් නිවාස ව්‍යාපෘති 4ක් ඇත. 2, ඉපලෝගම 510 කඩියංගල 2016 වර්ෂය. 2, ඉපලෝගම 502 මානෑව සුවස්තිගම 2016 වසර. 3, කැකිරාව 621 ඉහළගම හිරුකිරණගම 2016 වර්ෂය. 4, කැකිරාව 521 ඉහළගම දිවි දිනුගම 2016 වර්ෂය. රෝම ඉලක්කම් 3, ප්‍රතිලාභී ගණන. ඉපලෝගම කඩියංගල නිවාස 15යි, ඉපලෝගම සුවස්තිගම නිවාස 25යි, කැකිරාව හිරු කිරණගම නිවාස 25යි, කැකිරාව දිවි දිනුගම නිවාස 25යි. රෝම ඉලක්කම් 4, ණය මුදලක් ලෙස මෙම නිවාස ඉදිකර ඇත. රෝම ඉලක්කම් 5, ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේහි කඩියංගල නිවාස ව්‍යාපෘතිය සඳහා අනුමත කළ මුදල රුපියල් මිලියන 6යි, නිම කර ඇති නිවාස සංඛ්‍යාව 15යි, දැනට පදිංචි නිවාස සංඛ්‍යාව 5යි. ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සුවස්තිගම නිවාස ව්‍යාපෘතිය සඳහා අනුමත කළ මුදල රුපියල් මිලියන 10යි, නිම කර ඇති නිවාස සංඛ්‍යාව 25යි, දැනට පදිංචි නිවාස සංඛ්‍යාව 23යි. කැකිරා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ හිරු කිරණගම නිවාස ව්‍යාපෘතිය අනුමත කළ මුදල රුපියල් මිලියන 10යි, නිම කර ඇති නිවාස සංඛ්‍යාව 25යි, දැනට පදිංචි නිවාස සංඛ්‍යාව 19යි. 7, කැකිරා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ දිවි දිනුගම නිවාස ව්‍යාපෘතිය සඳහා අනුමත කළ මුදල රුපියල් මිලියන 10යි, නිම කර ඇති නිවාස සංඛ්‍යාව 25යි, දැනට පදිංචි නිවාස සංඛ්‍යාව 18යි. රෝම ඉලක්කම් 6, ඉපලෝගම කඩියංගල අඩු ආදායම් ලාභී නිවාස, ඉපලෝගම සුවස්තිගම අඩු ආදායම් ලාභී නිවාස, කැකිරාව දිවිදිනුගම අඩු ආදායම් ලාභී නිවාස, කැකිරාව හිරු කිරණගම මධ්‍යම පාන්තික නිවාස. රෝම ඉලක්කම් 7, ගාම නිලධාරී මගින් ලබාගත් අඩු ආයදාම්ලාභී සහතිකයේ ප්‍රාදේශීය ලේකම් විසින් අනුවස්සන් කිරීමෙන් අනතුරුව වාරික මුදල් ගෙවීමට හැකි බවට නයලාභීන්ගේ දිවුරුම් සහතික වෙන්වෙන් වශයෙන් ලබා දී ඇත. ලබාගෙන ඇත. මධ්‍යම පාන්තික ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී මසකට රුපියල් 75,000කට අඩු චේතනයක් වේතනයක් ලබන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු තැනැත්තන් තෝරාගෙන ඇති අතර එයින් බොහෝ දෙනෙකු රාජ්‍ය සේවකයන් වේ. ඔවුන්ගේ වැටුප් වාර්තා වෙන්වෙන් වශයෙන් ලබාගෙන ඇත. අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
ගරු නියෝජ්‍ය ඇමැතිතුමනි, මම ඔබගෙන් ඔබට යොමු කරන පළවෙනි ප්‍රශ්නය, මේවා දැන් ඔබ ඉදිරිපත් කරපු ඉලක්කම් 90 බලනකොටත් ඊට අමතරව ප්‍රායෝගිකව ඒ නිවාස සංකීර්ණ සහ ඒ නිවාස ව්‍යාපෘති ගැන තොරතුරු හොයලා බලනකොට නිසි කලමනාකාරයකින් තොරව තමයි ඉදිවෙලා තියෙන්නේ. ඒ වගේම තමයි හොඳට බලපුවම තේරෙනවා යම් යම් දේශපාලන හිතවතුන්ට සහ යම් ආර්ථික හැකියාවන් තියෙන පිරිසකට තමයි ගොඩක් නිවාස ලබා දීලා තියෙන්නේ. මේ වගේම සමහර නිවාස මේනට විකුණලා තියෙනවා. එතකොට ඔබගේ අමාත්‍යාංශය හරහා හෝ නිවාස සංවර්ධන අධිකාරිය හරහා මෙවැනි නිවාස විකුණන්න යම් අවසරයක් ලබා දී තිබේද?
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා,
ගරු මන්ත්‍රීතුමා අසන ප්‍රශ්නේ සමහර ස්ථානවල සත්‍යයක් තියෙනවා. දේශපාලන හේතුන් මත තෝරාගත්තු ඒවත් තියෙනවා. ඒ කාලේ සමහර නිවාස විකුණලා තියෙනවා. නමුත් එවැනි අවසරයක් ලබා දීලා නැහැ. මේ පිළිබඳව 2015 සිට 2019 දක්වා නිවාස ලබා දීමේදී අක්‍රමිකතා දූෂණ වංචා සෙවීම පිළිබඳව කැබිනට් නළු කමිටුවක් පත් කරලා තියෙනවා. එහි වාර්තාව ආපුවාම මේ පිළිබඳව සම්පූර්ණ විස්තරයක් ලබා දෙන්න පුළුවන්.
ගරු මන්ත්‍රීතුමා,
මගේ දෙවෙනි ප්‍රශ්නේ මං හිතන්නේ ඔබතුමාගේ සංඛ්‍යා ලේඛනය ඇතුළේ මේ ඇතුළත් වුණා 20ක් ඉදිකරපු නිවාස 15ක් ඉදිකරපු නිවාස ව්‍යාපෘතිය තුළ දැන් ජීවත් වෙන්නේ 5 දෙනයි කියලා. ඒ වගේම 25ක් ඇතුළේ ඔතන ඉලක්කම 23යි කිව්වට ප්‍රායෝගිකව 10 දෙනෙක් පමණ තමයි මේ උඩ ජීවත් වෙන්නේ. එතකොට ඒ විදිහට ගත්තාට පස්සේ යම් තෝරා ගැනීමේ පදනමක් භාවිතා කරලා ඊට අමතරව නිසි අවසරයක් ලබාගෙන නොමැතිව තමයි මේ ඉඩම් ඉදි කරලා තියෙන්නේ, විශේෂයෙන්ම අලියන් ගමන් කරන කොරිඩෝ වගේ තැන්වල. එතකොට සම්පූර්ණයෙන්ම ඉදි කරපු නැති ව්‍යාපෘතිත් මේ ඇතුලේ තියෙනවා. ඉතින් අඩුව දැන් අපි ගාවට නිතරම එනවා අඩු ආදායම් ලාභී මිනිස්සු, ඉඩම් නැති මිනිස්සු, ඒ වගේම නිවාස නැති මිනිස්සු අපි ගාවට එනවා. ඉතින් ඒක නිසා නිවාස සංවර්ධන අධිකාරිය හරහා ඔබතුමාගේ අමාත්‍යාංශය හරහා යම් වැඩපිළිවෙලක් හදලා මේ නිවාස නොමැති ජනතාවට මේ නිවාස ලබා දෙන්න පුළුවන්ද? එවැනි වැඩපිළිවෙලක් යම්කිසි කාලවකවානුවක් ඇතුළත ඉක්මනින් ඔබතුමාලාගේ අමාත්‍යාංශය හරහා හදනවද?
ගරුණීය ජමාත්තුමා,
ගරු කතානායකතුමනි, මේ නිවාස ණය ලබා දීලා හදපු නිවාස නිසා නැවත ඒ නිවාස ලබා ගැනීමේදී නීතිමය ගැටලු ප්‍රමාණයක් තියෙනවා. ඒ නීතිමය ගැටලු විසඳගත්තොත් අපිට ඒ සමහර නිවාසවල පදිංචි නැති නිවාස නැවත බාර ගන්න පුළුවන්. නමුත් ඔවුන් වියදම් කරපු වියදම පියවන්න ඕනේ. ඒ නිසා එතන නීතිමය ප්‍රශ්නයක් තියෙනවා. නීතිමය ගැටලු අවසන් කරගෙන අපිට පුළුවන් නැවත පදිංචි නැති නිවාසවලින් අයින් කරලා නිවාස ඇත්ත උවමනාව තියෙන අයට ලබා දෙන්න. ඒ වගේම අමාත්‍යංශයේ මේ මොහොතේ අඩු ආදායම් ලාභී නිවාස 10,000කට වැඩි ප්‍රමාණයක් අපි ඉදි කරමින් තියෙනවා. සහ මධ්‍යම පාන්තික සහ අඩු ආදායම් ලාභී නිවාස සංකීර්ණ ඉදිරියේදී රජය ස්ථාපිත කරනවා. ඒ අනුව මන්ත්‍රීතුමා ප්‍රශ්න කරන අයට නිවාස ලබා දීමට හැකියාව තියෙනවා.